අභිධර්මාත සංග්‍රහය නම් වූ අභිධර්ම පිටකයේ පිළිබඳ අටුවා පොතේ දෙවන පරිච්ඡේදය චෛතසික සංග්‍රහය. මේ චෛතසික කියලා කියන්නේ සිත පිළිබඳව වූ ශක්ති විශේෂය. සිත කියන්නේ ශක්තියක්. ඒ ශක්තිය ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා, නැවත ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා ආකාරයට අවස්ථා තුනකට වැඩිය නැහැ. ඒ කියන්නේ නැතිවීමත්, එක සිතක් නැතිවීමත්, අනෙක් සිත පටන් ගැනීමත් අතර තව අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ කාලයක් නැහැ. කාල පරතරයක් නැතුවම එක සිතක් නැති වෙලා තව සිතක් ඇති වෙනවා. මේ චෛතසික කියන ශක්තියත් සිතත් එක්කම ඇති වෙනවා. ඒකට කියන ඒකුප්පාද කියන ලක්ෂණය. ලක්ෂණ හතරක් තියෙනවා. ඒකුප්පාද, ඒක නිරෝධ, ඒකාලම්බන, ඒක වත්තුක කියලා. ඒකුප්පාද කියලා කියන්නේ සිතත් එක්කම හට ගන්නවා. ඒක නිරෝධ කියලා කියන්නේ සිතත් එක්කම නැති වෙනවා. ඇයි මේ ලක්ෂණය විශේෂයෙන් කියන්නේ? මොකද දැන් සමහර දේවල් නම් ගහක පොතු ගැලවිලා යනවා අරටුව තියෙද්දි. එළය කුණු වෙනවා, අරටුව ඉතුරු වෙනවා. ඒ වගේ මේ සිතයි චෛසිකයි ගත්තාම එක්තරා කොටසක් නැති වෙලා ගියාට පස්සෙත් සමහර ඒවා ඉතුරු වෙනවා කියලා එහෙම ලක්ෂණයක් නැහැ. නැති වෙනවා නම් එකටම ඔක්කොම ටික නැති වෙනවා. ඒ නැති වෙන්නේ සිත නැති වෙන වෙලාවෙම, ඒ වෙලාවෙම නැති වෙනවා. අනිත් තුන්වෙනි ලක්ෂණය තමයි ඒකාලම්බන කියලා. කියන්නේ සිත යම්කිසි අරමුණක් ගන්නවා නම් ආලම්බන කියලා පාලියෙන් කියන්නේ අරමුණ කියන එකට. සිත යම්කිසි අරමුණක් සම්බන්ධයෙන් නම් ඇති වෙන්නේ චෛතසිකත් ඒ අරමුණම අරමුණු කරනවා. ඒක වත්තුක කියලා කියන්නේ සිත ඇති වෙන්නේ හෘද වස්තුවේ නම් චෛතසිකත් හෘද වස්තුවේ ඇති වෙන්නේ. සිත ඇති වෙන්නේ ඇහි තියෙන චක්කු ප්‍රසාද වස්තුවේ නම් නැත්නම් ඇහි පෙනෙන ඔපේ නම් චෛතසික ඇති වෙන්නේත් එතනමයි. සිත ඇති වෙන්නේ දිවේ නම් චෛතසික ඇති වෙන්නේ දිවේමයි. යනාදි වශයෙන් ඒක වත්තුකයි කියලා කියන්නේ එකම වස්තුවක තමයි ඇති වෙන්නේ. මෙන්න මේ ලක්ෂණ හතරට කියනවා මේ සම්ප්‍රයෝග ලක්ෂණ හතර. චෛතසික පිළිබඳව වූ සම්ප්‍රයෝග ලක්ෂණ හතර කියලා. මේ චෛතසික කියලා කියන්නේ සිත පිළිබඳව වූ කියන තේරුම යටතේ සිත සම්බන්ධ ගුණ පවතින මේ චෛතසිකවල. ඒ කියන්නේ කරුණාව, මෛත්‍රිය, එහෙම නැත්නම් ද්වේෂය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මේ ඔක්කොම චෛතසික හැටියට තමයි ගණන් ගන්න. සිත් හැටියට නෙමෙයි. දැන් අපි දන්නවා පටික සම්ප්‍රයුක්ත සිත් දෙකයි තියෙන්නේ. මොනවද පටික සම්ප්‍රයුක්ත සිත්? දෝමනස සහගත පටික සම්ප්‍රයුක්ත අසංඛාරික සිත සහ දෝමනස සහගත පටික සම්ප්‍රයුක්ත සසංඛාරික සිත. මේ සිත් දෙකෙන් තමයි අකමැත්ත ඇති වෙන්නේ. මේ සිත් දෙකෙන් තමයි අප්‍රියාව ඇති වෙන්නේ. මේ සිත් දෙකෙන් තමයි තරහ ඇති වෙන්නේ, ක්‍රෝධය ඇති වෙන්නේ, වෛරය ඇති වෙන්නේ, බද්ධ වෛරය ඇති වෙන්නේ, එහෙම නැත්නම් බය ඇති වෙන්නේ, දුක ඇති වෙන්නේ, ශෝකය ඇති වෙන්නේ, පරිදේවය නම් වූ හඬ හඬ වැළපීම ඇති වෙන්නේ මෙන්න මේ දෝමනස සහගත පටික සම්ප්‍රයුක්ත සිත් දෙකෙන් තමයි. එතකොට අපි ඒ කියපු ක්‍රෝධය, වෛරය යනාදි වශයෙන්, බය, දුක, ශෝකය යනාදි වශයෙන් නම් කියපුවා මොනවද? ඒවා ගණන්නේ එහෙම වුණහම චෛතසික වලට. ඒ චෛතසික අනුව තමයි මේ ද්වේෂ මූල සිත්වල ගුණය හොයාගන්නේ. ඉතින් මේ චෛතසික කියලා සිතෙහි ගුණවල අපි චෛතසික කරනකොට අකුසල චෛතසික පිළිබඳව කරනකොට අපි කියනවා දෝෂ චතුස්කය කියලා ද්වේෂය පිළිබඳව වූ චෛතසික හතරක් තියෙනවා කියලා විශේෂයෙන් ද්වේෂය සම්බන්ධයි. ඉතින් මේ චෛතසික 52ක් තියෙනවා. අවම වශයෙන් එක සිතක චෛතසික හතක්වත් ඇති වෙනවාමයි. ඒ චෛතසික හතට කියනවා සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා. තව චෛතසික හයක් තියෙනවා කුසල් එක්ක ඇති වෙනකොට කුසල පක්ෂයේ කුසල් විදියට ඇති වෙනවා. අකුසල් එක්ක ඇති වෙනකොට සිත අකුසල් නම් අකුසල් විදියට ඇති වෙනවා. ඒ නිසා ඒ හයට කියනවා ප්‍රකීර්ණක චෛතසික කියලා. ඒ සබ්බචිත සාධාරණ 7යි ප්‍රකීර්ණක 6යි දෙකම එකහු වුණාම 13ක් එනවා. ඒ 13 කුසල් සිත්වල කුසල් වශයෙන් හට ගන්නවා, අකුසල් සිත්වල අකුසල් වශයෙන් හට ගන්නවා. ඒ හින්දා ඒවට තවනාවක් කියනවා අඤ්ඤ සමාන. ඒ කියන්නේ කුසලය එක්ක ඇති වෙනවා නම් කුසල් සිත එක්ක ඇති වෙනවා නම් කුසල ආකාරයට තමයි ඇති වෙන්නේ. අකුසල් කරන විට අකුසල් වලට ගැලපෙන ආකාරයට ඇති වෙනවා. ඉතින් මෙන්න මේ අඤ්ඤ සමාන රාශිය, එහෙම නැත්නම් අඤ්ඤ සමාන චෛතසික 13 අද අපි සාකච්ඡා කරලා බලමු. ඒ අඤ්ඤ සමාන රාශියේ චෛතසික 13ක් තියෙනවා. එයින් හතක් සබ්බචිත්ත සාධාරණයි කියලා කියන්නේ සියලු සිත්හිම හට ගන්නවා. එකක්වත් ඒ සිත් හතෙන් ඒ චෛතසික හතෙන් එකක්වත් නැතුව කිසිම සිතක් හටගන්නේ නැහැ. මොනවද මේ හත? පස්ස කියලා කියන්නේ ස්පර්ශය. වේදනා කියලා කියන්නේ විඳීම. සංඥා කියලා කියන්නේ වෙනස් හඳුනා ගැනීම. චේතනා කියලා කියන්නේ අපි හොඳින් දන්න චේතනාව. ඒකාග්‍රතා කියලා කියන්නේ එකඟතාවය. ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ ඒ සිතක ආයුෂය රැකගෙන ඉන්න ගුණය. ඒ කියන්නේ සිතක් ඉපදෙන වෙලාවේ ඉඳලා සිතක් පැවතීම සහ සිත නැතිවීම දක්වා වූ කාලය තුළ ඒ අතර කාලයේ සිත බිඳෙන්න දෙන්නේ නැතුව රැකගන්නේ මේ ජීවිතේන්ද්‍රිය කියන්නේ චෛතසිකේ. සිතේ ආයුෂ රැකගන්නේ. මානසිකාරය කියලා කියන්නේ මෙනෙහි කිරීම. අපි බලමු දැන් මේ සබ්බචිත සාධාරණ චෛතසික 7 විස්තර. පස්ස කියලා කියන්නේ ස්පර්ශය. ස්පර්ශය කියන්නේ මොකද්ද? ඇහැ කියන ඉන්ද්‍රියත් රූපය කියන අරමුණත් එකට හැපීමේදී ඇතිවන ගුණයට කියනවා ස්පර්ශය කියලා. ඒ ස්පර්ශය ඉන්ද්‍රියත් ඒ ඉන්ද්‍රියට ගෝචර වෙන නැත්නම් ඉන්ද්‍රියට සංවේදී වෙන අරමුණත් එකට හැපීම වශයෙන් ස්පර්ශ කෘත්‍යයක් කරනවා කියලා කියනවා. ඉතින් මේ ස්පර්ශය කියන චෛතසිකේ සමසිතකටම තියෙන්න ඕනේ. මොකද හැම හිතකටම අරමුණක් තියෙනවා. අරමුණක් නැත්තම් සිතක් නැහැ. ඒ නිසා ස්පර්ශය සෑම සිතකම තියෙන චෛතසිකයක් හැටියට විස්තර වෙනවා. ඊළඟට එන චෛතසිකය තමයි වේදනාව. ඒ වේදනාව තමයි ඒ ස්පර්ශයෙන් හමු වෙන අරමුණ පිළිබඳව රසය විඳින ගුණය. කොහොමද රසය විඳින්නේ? සැප, දුක, උපේක්ඛාව, සෝමනස්ස, දෝමනස්ස යන දවසෙන් අපි කියන්නේ ඒ විදිහට. සැප වේදනා, දුක වේදනා, සෝමනස්ස වේදනා, දුක්ඛ වේදනා, මේ දෝමනස්ස වේදනා සහ උපේක්ඛා වේදනා කියලා වේදනාව පස් ආකාරයකට ප්‍රභේද කරන්න පුළුවන්. වේදනාව අපි ඉදිරියේදී ඊට වඩා විදිවලටත් ප්‍රවේදගත කරනවා. මේ සෑම සිතකම මේ වේදනා කියන චෛතසිකය තියෙනවා. යම්කිසි පුද්ගලයෙක් උපන් දවසේ ඉඳලා ඒ පළවෙනි සිතට කියන පටිසන්ධි සිත කියලා, ඒ පටිසන්ධි සිතේ ඉඳලා සෑම සිතකටම එක බැගින් වේදනා චෛතසික තියෙනවා. මෙන්න මේ වේදනා චෛතසික එකතුවට කියනවා වේදනා ස්කන්ධය කියලා. ඒ වේදනා චෛතසික ගොඩ රාශියට, එහෙම නැත්නම් ස්කන්ධයට, ඒ ස්කන්ධය පිළිබඳ අපේ තියෙන අදහස, අපේ දෘෂ්ටි, ඒ කියන්නේ ඒ වේදනාව තමන්ගේ, නැත්නම් ඒ වේදනාව කියන්නේ තමන්ට, නැත්නම් වේදනාව තමයි තමන්ගේ ආත්මය කියලා හිතනවා නම් ඒකට කියනවා අපි වේදනා උපාදාන ස්කන්ධය කියලා. ඒ වේදනාව පිළිබඳ දැඩි තණ්හාවට තමයි වේදනා උපාදාන ස්කන්ධය කියලා කියන්නේ. සැප වේදනාවේදී ඇල්මක් හටගන්නත්, දුක වේදනාවේදී අකමැත් හටගන්නත් මේ වේදනාව ප්‍රත්‍ය වෙනවා ඊළඟ සිත්වලට. ඒ මොකද එක සිතක වේදනාව හොඳ නැත්තම් ඊළඟට අපිට බොහෝ විට ඇති වෙන්නේ පටිඝ සම්ප්‍රයුක්ත සිත්. යම්කිසි සිතක වේදනාව හොඳයි නම්, සැප සහගතයි නම්, ඊට මොහොතකට පස්සේ ඇති වෙන සිත් රාගය සහිත, ලෝභය සහිත සිත්. ඉතින් අපිව යම්කිසි අරමුණක අලවනවද, එහෙම නැත්නම් අරමුණත් එක්ක තරහ කරවනවද, අකමැති කරවනවද කියන එක තීරණය කරන්න සාමාන්‍ය පෘථග්ජන මනසකට මේ වේදනා කියන චෛතසිකය ගොඩක් බලපානවා. ඒත් සිහිය තියෙන පුද්ගලයෙකුට එහෙම නෙමෙයි. යෝනිසෝ මනසිකාරයම නැත්තම් සතිපට්ඨානය වඩපු කෙනෙකුට ඒ වේදනා චෛතසිකයට යට වෙන්න නැතුව ඉන්න පුළුවන් කමක් තියෙනවා. ඒත් සිහිය තියෙනකම් විතරයි. ඊළඟ චෛතසිකය තමයි සංඥාව. සංඥාවෙන්, ඒ සංඥාව කියන චෛතසිකයෙන් කරන්නේ අරමුණ හඳුනා ගැනීම. ඒ අරමුණත් අනෙක් අරමුණුත් අතර තියෙන වෙනස හඳුනා ගැනීම. සෑම සිතකම වෙනස් සංඥාවක් හටගන්න. ඒ සංඥාවල් පිළිබඳ වෙනස අපි මේ සංඥා චෛතසිකයෙන් තමයි අඳුරගන්නේ හරියට. සුදුද, රතුද, නිල්ද කියන සියල්ලම සංඥාවල්. මිනිහාද, සතෙක්ද, ගෑනුද, පිරිමිද, උසද, මිටිද, හොඳද, නරකද කියන හැමදේම සංඥාවල් හැටියට තමයි යන්නේ. ඉතින් ඒ සංඥාව කියන එක සාමාන්‍ය ජීවිතය අපි හඳුන්වන්නේ දැනුම, මතකය යනාදී නම් වලින්. නමුත් අපි බෞද්ධ ධර්මයේදී හඳුන්වන සංඥා ස්කන්ධය, එහෙම නැත්නම් සංඥා ගොඩ, සංඥා රාශිය කියලා. ඒ සංඥා ස්කන්ධය කියලා කියන්නේ යම්කිසි පුද්ගලයෙක් මේ ජීවිතේ උපන්න දවසේ පටිසන්ධි සිතේ ඉඳලා අද දක්වා, අද මේ මොහොත දක්වා ඇතිවිච්ච සෑම සිතකම තිබ්බ සංඥා චෛතසික වල එකතුවට කියන සංඥා ස්කන්ධය කියලා. මේ සංඥා චෛතසිකය සබ්බචිත්ත සාධාරණයි. හැම හිතකම තියෙන. ඊට පස්සේ අපි වැඩියෙන්ම කතා කරන චේතනා චෛතසිකය. මේ චේතනා චෛතසිකයෙන් තමයි සිත සහ අනිකුත් සියලුම චෛතසිකයන් යොමු කරවන්නේ, පාලනය කරන්නේ. ඒ හින්දා ඒ චේතනාව ප්‍රධානයි කියලා කියනවා අනික් චෛතසිකයන්ට වඩා. මේ චේතනාව කියන චෛතසිකයේ ශක්තිය කොච්චර වැඩිද කියනවනම්, චේතනා ශක්තියට තමයි කර්ම ශක්තිය කියලා හඳුන්වන්නේ. කර්ම ශක්තිය. ඒ වගේ ඒක තමයි. දැන් එකම අරමුණකින් චේතනා ස්කන්ධයට එහෙම නැත්නම් මේ උපන් දවසේ ඉඳලා අප විසින් කරන ලද සෑම ක්‍රියාවකටම මුල් වෙච්ච මේ චේතනාව කියන ධර්මයේ එකක් නෙමෙයි ගොඩක් මොනවද සෑම සිතකටම වෙනස් චේතනාවක් තියෙනවා ඒ තියෙන චේතනා එකතුවට ඒ කියන්නේ අපි උපන් දවසේ ඉඳලා අද දක්වා ඇතිවෙච්ච සිත්වල වෙන වෙනම ඇතිවෙච්ච චේතනා රාශියට කියනවා චේතනා ස්කන්ධය අපි පාවිච්චි කරන්නේ මොනවද කියලා සංස්කාර ස්කන්ධය කියලා තමයි ඒකට පාවිච්චි කරන්නේ එතකොට වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය සංස්කාර ස්කන්ධය කියන පංච ස්කන්ධයෙන් තුනක්ම චෛතසික සම්බන්ධේ තමයි කියලා තියෙන්නේ. ඒ හින්දා මේ චෛතසික ගැන අවබෝධය නිවනට ගොඩාක් බලපානවා. මොකද පංචස්කන්ධේ තුනක්ම චෛතසික. එකක් චිත්ත. මොකද්ද විඥාන ස්කන්ධය කියන්නේ සිත් පිළිබඳ. අපි දැන් සිත් පිළිබඳ සෑහෙන දැනුමක් ඇති කරගත්තා. අනික රූපය පිළිබඳ මේ ඇඟ පිළිබඳ රූප ස්කන්ධය. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ හරියට අවබෝධ කරගත්තොත් ඒ තරම්ම කරදරයක් නැහැ මිදෙන්න සංසාරේ.
බලන්න.
මේ චේතනා චෛතසික පිළිබඳව අපි කර්මය සම්බන්ධයෙන් ගොඩාක් තව ඉස්සරහට ඉගෙන ගන්න. චේතනාහම් භික්කවේ කම්මං වදාමි යනුවෙන් බුදුරජාණන් වහන්සේ චේතනා විස්තර කරලා තියෙනවා. කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ කම්ම බන්දු කම්ම පටිසරණ යනාදී වශයෙන් කර්මය තමාන්ට අයිතිව තියෙන ප්‍රධාන දේ. කර්මය තමයි අපට අයිති අපිට දායාද වශයෙන් ලැබෙන්නේ. කම්ම යෝනි කියලා කියන්නේ කර්මය අපිය උපද්දවනවා මේ තැන්වල. මිනිස්සෙක් කරවන්නේ කර්මය. තිරිසනෙක් කරවන්නේ කර්මය. දෙවියෙක් කරවන්නේ කර්මය. කම්ම බන්දු කියලා කියන්නේ අපිට හැම වෙලේම ඉන්න ඥාතියෙක් ඉන්නවා නම් ළඟින් කර්මය තමයි. කම්ම පටිසරණ කියලා කියන්නේ කර්මය රැඳ අපිට පිහිටට වෙන කිසිවක් නැහැ. යනාදී වශයෙන් කර්මය ගැන ගොඩක් විස්තර අපිට ඉස්සරහදී කතා කරන්න වෙනවා. මෙතනදී අපි මේ කර්ම කරන්න මුල් වෙන මේ චේතනා චෛතසිකේ ප්‍රමාණයක් හඳුන්වනවා. මතක තියාගන්න ඕනේ මේ සංස්කාර ස්කන්ධය කියලා කියන්නේ සෑම සිතකම පැවතිච්ච චේතනාවල එකතුවට. මේ චේතනාව කොහොමද අනික් චෛතසික වලට වඩා ප්‍රධාන වෙන්නේ? මේ යම්කිසි කර්මයක් කරන්න ගියාම මෙච්චර චෛතසික 52ක් තියෙද්දි ඇයි චේතනාවටම කර්මය කියන්නේ කියලා ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඒකට උදාහරණයක් දීලා තියෙනවා මෙහෙම. අපි යුද්ධයකට යනකොට එක එක පුද්ගලයෝ ඒ යුද්ධය පිළිබඳව වෙන වෙන දේවල් තමයි කරන්නේ. එක පුද්ගලයෙක් රථයක් එලවනවා යුද්ධයට යද්දී. තව පුද්ගලයෙක් වාද්‍ය භාණ්ඩයක් වාදනය කරනවා. තව පුද්ගලයෙක් දුන්නෙන් විදිනවා. තව පුද්ගලයෙක් හෙල්ලෙන් අනිනවා. තව පුද්ගලයෙක් කඩුවෙන් සටන් කරන්නේ. තව එක එක වෙන වෙන විදිහේ වැඩ කරන පුද්ගලයෝ ඉන්නවා. කොඩි ඔසවාගෙන යන පුද්ගලයෝ ඉන්නවා. මේ හැමෝම නොයෙක් දේවල් කරත් සේනාධිපති අනුව සේනාධිපතිට උවමනා ආකාරයට සේනාධිපතිගේ පාලනය යටතේ කරන දෙයක් තමයි යුද්ධය කියන්නේ. එහෙම නැතු එක එක්කෙනා හිතන දේවල් කරන එකක් නෙමෙයි යුද්ධ කියලා කියන්නේ. අනිවාර්යයෙන්ම සේනාධිපතිගේ අනට කීකරු වෙලා කරන දේ තමයි යුද්ධය කියලා කියන්නේ. මෙන්න මේ චෛතසික පිළිබඳවත් ඒ වගේ පාලනයක් තියනවලු චේතනාව කියන චෛතසිකයට අනෙක් චෛතසික පිළිබඳව. අනෙක් චෛතසික මෙහෙවනවලු. දැන් වේදනාවෙන් රසය වින්දට සංඥාවෙන් හඳුන ගත්තට ස්පර්ශයෙන් අරමුණ හොයලා දුන්නට අරමුණත් එක එක්කහු කළාට චේතනාව කියන චෛතසිකය මේ හැම දෙයක්ම පාලනය කරනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ නිසා මේ චේතනා කියන චෛතසිකය ප්‍රබලයි. ඒ නිසා එහි ශක්තිය මේ ජීවිතයේදී හෝ ඊළඟ ජීවිතයේදී හෝ රහත් වෙලා පින්නම් පානකම් හෝ පළ දෙන්න පුළුවන් විදිහට ගබඩා වෙනවලු සංස්කාර ලෝකේ, පින්පව් පිළිබඳ ලෝකේ. ඒ නිසා කියනවා චේතනාහම් භික්කවේ සම්මං වදාමි. චේතනා භික්ෂුනි මම කර්මය කියලා තමයි කියන්නේ. ඊළඟට තියෙන චෛතසිකය තමයි ඒකග්ගතාවය. එකඟතාවය කියලා කියන්නේ මේ මෙතන ඒකග්ගතාවය කියලා කියන්නේ මේ මහා ලොකු මේ ධානයේක තියෙන ඒකග්ගතාවයක් නෙමෙයි. ඒ වුණාට යම් කිසි සිතකට අරමුණක් ගත්තහම ඒ සිත ඇති වෙනකොටත් ඒ අරමුණ ගන්න, ඒ සිත පවතිනකොටත් ඒ අරමුණම ගන්න, ඒ සිත නැති වෙන වෙලාවටත් ඒ අරමුණ ගන්න තියෙන්න ඕන ඒකාග්‍රතාවයට තමයි මේ ඒකාග්‍රතාවය කියලා කියන්නේ. ඉතින් මේක සමාධිය කියන තරම් ලොකු ඒකාග්‍රතාවයක් නෙවෙයි, සිත් ගණනාවක තියෙන ඒකාග්‍රතාවයක් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ එක සිතක තියෙන ඒකාග්‍රතාවයක්. එක සිතක් ඇති වෙලා පැවතිලා නැති වෙනකන් ඒ සිතට ඒ එකම අරමුණක් අරමුණු කරන්න උදව් වෙන චෛතසිකය බලවත් ඒකාග්‍රතාවයට සමාධිය කියලා කියනවා. එතකොට එක හිතකින් විතරක් නෙමෙයි සමාධිය කියනක පවතින්නේ. ඇත්තටම සිත් ගණනාවක්ම එකම අරමුණකට යොමු කිරීම කරනවා නම් එතන කියන සමාධිය කියලා. ඒ සමාධිය ලැබෙන්න ඒකාග්‍රතාවය දියුණු වෙන්න ඕනේ. ගොඩක් දියුණු වෙන්න ඕනේ. ඒ එකඟතාවය කියන එක එන්නේ නැහැ අරමුණ ගැන සැකයක් තියනවා. අරමුණ ගැන සැක නැතුව ඒ සිතට අරමුණු වෙනදී එක දිගට මතක් කරන්න පුළුවන් වෙන්නේ මේ එකඟතාවයේ හින්දා කියලා සඳහන් වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට හම්බෙන චෛතසිකය තමයි ජීවිතේන්ද්‍රිය. ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ සිතක් පැවතිලා ඇති වෙලා පැවතිලා නැති වෙනකන් ඒ අතරවාරේ මිය යන්න නොදී ඒ සිතක ආයුෂ පවත්වාගෙන යන ගුණයට ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ. රූප ජීවිතේන්ද්‍රිය කියන්නේ රූප කලාපයක්. මේ සිත වගේම අපේ ඇඟ හැදිලා තියෙන රූප කලාප ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. නමුත් මේ සිතක් පවතින්නේ අපි කිව්වොත් x කාලයක් ඇති වෙලා x කාලයක් පවතිලා x කාලයක් නැති වෙනවා නම් එතකොට 3x කාලයක් තමයි සිත පවතින්නේ. එතකොට මේ නාම ජීවිතේන්ද්‍රිය කියන එක මේ සිත පිළිබඳ ජීවිතේන්ද්‍රිය 3x කාලයක් තමයි පවතින්නේ. නමුත් රූප ජීවිතේන්ද්‍රිය කියන එක එහෙම නෙමෙයි. x කාලයකදී ඇති වෙලා 49x නැත්නම් 49 වාරයක් ඒ වගේ ගුණයක් වෙලාව පවතිලා x කාලයකදී නැති වෙනවා. එතකොට නාම ජීවිතේන්ද්‍රිය වගේ 51 ගුණයක් වෙලාව පවතිනවා රූප ජීවිතේන්ද්‍රිය. මෙතන අපි කතා කරන්නේ නාම ජීවිතේන්ද්‍රිය ගැන. මේ චෛතසිකයක් හැටියට තියෙන ජීවිතේන්ද්‍රිය කියන්නේ නාම ජීවිතේන්ද්‍රිය. සිත පිළිබඳ ආශය රැකගෙන දෙයි. හත්වෙනි සබ්බචිත්ත සාධාරණ චෛතසිකය තමයි මනසිකාරය. ඒ මනසිකාරය කියලා කියන්නේ අපිට මතක් කරලා දෙනවා නැත්නම් සිහිය යම්කිසි ඉතා කුඩා සිහියක් ඒ අරමුණ ගන්න. ද අපිට තේරෙනවා අපි මේ කාමරයක් තුල හිටියට මේ කාමරයක එක කෙරවලක් ඉඳලා අනික් කෙරවල දක්වා ඇහැ යොමු කරගෙන ගියාට මේ තියෙන වස්තුන් 100ක් 200ක් තිබුණට අපි ගන්නෙ තනින් තන තියෙන අරමුණු කීපයක් විතරයි. ඒ මොකද හැම වස්තුවකටම වස්තුවක්ම අපි බලන්න තරම් ඇහැ තිබුණට බලන්න තරම් ආලෝකයේ තිබුණට අපේ ඇහැට සංවේදී වුණාට මානසිකාරය නැති වෙලාවට ඒක අරමුණු කරලා සිතක් ඇති වෙන්නේ නැහැ. ඒ දැන් අපිට තේරෙන දැන් අපි බොහෝ පිරිසක් ඉන්න තැනක ගිහිල්ලා බැලුවාම සමහරවිට අපිට දෙතුන් දෙනයි පේන්නේ. ඒ වුණාට ඊට වඩා වෙලාවක් එතන බලන් හිටියොත් ඒ දිහා තව අඳුරන කීප දෙනෙකුත් හොයාගන්න පුළුවන්. ඒ මොකද මේ මානසිකාරය දියුණු වුණා. ඒ මානසිකාරය හොඳ නැති වුණාම අපි කියනවා අයෝනිසෝ මානසිකාරය. මානසිකාරය හොඳ වුණාම කියනවා යෝනිසෝ මානසිකාරය. ඒ අයෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ ප්‍රඥාව නැතුව මෙනෙහි කරනවා. යෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ ප්‍රඥාව සහිතව. ප්‍රඥාව කියලා කියන්නේ එක චෛසිකයක්. මෙන්න මේ චෛසික හත අපි කියන සබ්බචිත්ත සාධාරණයි කියලා කියන්නේ සියලු සිත්තිම හට ගන්නවා එකම සිතකටවත් මේ චෛසික හතෙන් එකක්වත් නැතුව උපදින්න බෑ. ඒ කියන්නේ පස්ස වේදනා සංඥා සංඛාර වර්ධන පස්ස වේදනා සංඥා චේතනා ජීවිතේන්ද්‍රිය ඒකග්ගතා ජීවේතේන්ද්‍රිය මනසිකාරය පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මනසිකාරය කියන හත. තව හයක් තියෙනවා ප්‍රකීර්ණක කියලා. ඒ හය තමයි සමහර සිත්වල හැබැයි ඇති වෙන සමහර සිත්වල ඇති වෙන්නේ නැහැ. ඒ හයෙන් පළවෙනි එක තමයි විතක්කය. දෙවෙනි එක තමයි විචාරය. තුන්වෙනි එක අදිමොක්ඛය. හතරවෙනි එක වීරිය. පස්වෙනි එක ප්‍රීතිය. හයවෙනි එක ඡන්දය. විතක්කය කියලා කියන්නේ සිත සහ අනෙකුත් චෛතසිකයන් ඒ අරමුණට නැවතත් ගේන ධර්මයට තමයි විතක්කය කියලා කියන්නේ. මේ විතක්කය තමයි සිතුවිලි සංකල්පනා තර්කය විතර්කය යන අර්පණා ව්‍යාපණා යන ආදී වශයෙන් නොඑක් වචන වලින් හඳුන්වන දෙයක් තමයි මේ විතර්කය. හොඳටම දිනු වුණාම කියනවා සම්මා සංකප්ප කියලා. සම්මා සංකප්ප කියන ආරෂ්ඨාංග මාර්ගයේ එක අංගයක් වෙන සම්මා සංකල්පය ඇති වෙන්නේ මේ විතර්කය හොඳටම දිනු වුණාම. ඥානය සහිත විතර්කය ගොඩක් දිනු වුණා. අපි කියවනේ සිත් කාණ්ඩය ඉගෙන ගන්නකොට මාර්ගසිත හතරේ සෝතාපන්න මාර්ගසිත සෝතාපන්න මග්ගසිත සකදාගාමි මග්ගසිත අනාගාමි මග්ගසිත අරහත් මග්ගසිත කියන සිත් හතරේදී මේ ආර්ය අෂ්ටාංග මාර්ගයම යෙදෙන. ඊට අමතරව කාර්යයන් හතරක් කරමින් ප්‍රඥාව පහළ වෙනවා. මොනවද? දුක හරියටම දැන ගැනීම නැත්නම් දුක පිරිසිදු දැන ගැනීම, දුක්ඛ සමුදය නම් වූ තණ්හාව නැති කිරීම නැත්නම් ප්‍රහාණය කිරීම, දුක්ඛ නිරෝධය නම් වූ නිවන සාක්ෂාත් කර ගැනීම නැත්නම් අවබෝධ කර ගැනීම, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා නම් වූ දුක නැති කිරීමේ මාර්ග ප්‍රතිපදාව භාවනා වශයෙන් වැඩිම කියන දුක පිරිසිදු දැන ගැනීම, දුක්ඛ සමුදය ප්‍රහාණය කිරීම, දුක්ඛ නිරෝධය සාක්ෂාත් කිරීම, මාර්ගය භාවනා කිරීම වශයෙන් කාර්යයන් හතරකුත් ඊට අමතරව ආර්ය අෂ්ටාංග මාර්ගයමත් යෙදෙනවා කියලා මේ මාර්ගසිතක. මේ මාර්ගසිතක යෙදෙන සම්මා සංකල්පය අපිට දිනු කරලා මේ විතර්කය දිනු කරපු දිනු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි ලැබෙන්නේ. ඉතින් කෙනෙකුට තියෙන තර්ක විතර්ක සිතුවිලි සංකල්පනා සියල්ලම මේ විතර්කයට සම්බන්ධයි. මේ විතර්කය කියන චෛසිකයේ තියෙන ගුණයෙන් කෙනෙකුට පුළුවන් තමන්ගේ තියෙන තීන මිද්ද කියන නීවරණ අයින් කරගන්න. තීන මිද්දේ කියලා කියන්නේ අලස බව සහ ගිලන් බව. නොඑක් කරුණු මෙනෙහි කරන ඒ විතර්කයෙන් පුළුවන් තීන මිද්දේ නැති කරගන්න. ඊළඟට මේ ප්‍රකීර්ණක 6 දෙවැනි චෛසිකේ තමයි විචාරය. මේ විතක්ක චෛතසිකයෙන් ගත්ත අරමුණ හොඳින් පිරිමැදලා බලනවා වගේ, අතගාලා බලනවා වගේ අරමුණ හොඳින් විමසලා බලන චෛතසිකයට කියන විචාරය කියලා. අපි කියන්නේ විචාරය කියලා පාවිච්චි කරන්නේ ඒ වචනෙටනේ, හොඳින් විමසලා බලනවාට. මේ විතක්ක විචාර දෙන්න එකටම වගේ තමයි උපදින්නේ බොහෝ තැන්වලදී. අපි කියන්නේ ප්‍රථම ඥානයේදී විතක්ක විචාර ප්‍රතිසුඛ ඒකාග්‍රතාව තියෙනවා, දෙවන ඥානයේදී සූත්‍රකමයට කියනකොට කියන දෙවන ඥානයේදී ප්‍රතිසුඛ ඒකාග්‍රතාව විතරයි තියෙන්නේ කියලා. ඒ මොකද මේ විතක්ක විචාර දෙක එකටම වගේ තමයි තියෙන්නේ. මේ විතක්ක විචාර කියන චෛසික දෙකට අපි කියන වාග් විඤ්ඤාප්ති කියලා. ඒ මොකද වචන උපදවන්නේ මේ දෙකෙන්. අපිට ඉපදෙනවා නම් යම්කිසි වචනයක් සියලුම වචන වාග් විඤ්ඤාප්ති වලින් තමයි උපදින්නේ. ඒ වාග් විඤ්ඤාප්ති කියන්නේ විතක්ක ਵਿਚාර වලට. ඉතින් මේ විතක්ක ਵਿਚාර චෛසික දෙක එකටම උපදිනවා. ඊට අමතරව තියෙන විශේෂ කාරණයක් තමයි ਵਿਚාරය පිළිබඳ. ඒ ਵਿਚාරය කියන චෛසිකය හොඳින් තියෙනවා නම් විචිකිච්ඡාව කියන එක ඇති වෙන්නේ නැහැ. මොකද විචිකිච්ඡාවයි විචාරයයි කියලා කියන්නේ එකිනෙකට විරුද්ධ ධර්ම. විචිකිච්ඡාව කියලා කියන්නේ අරමුණ බලන නැහැ, අරමුණ ගැන දන්නේ නැහැ. විචාරය කියලා කියන්නේ අරමුණ දන්නවා, අරමුණ ගැන දැනගත්තා කියන එක. ඊට පස්සේ තව කරුණක් කියන්න තියෙනවා, මේ ද්විපංච විඥාන කියලා සඳහන් වෙන අහේතුක කුසල විපාක සිත්වල තියෙන උපේක්ඛාසගත චක්කු සෝත ගාන ජිව්වා සිත් හතරත් ඒ කියන්නේ කුසල විපාක වල තියෙන සුඛසගත කාය විඥානයත් කියන පහත්, අකුසල පැත්තේ තියෙන පහත් අපි කියනවා ද්විපංච විඥාන කියලා. ඒවා තමයි අපිට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් කියන ඉන්ද්‍රියන් පහෙන් බාහිර අරමුණු අපිට ලබා දීම වශයෙන් කලින් කරපු පින් හෝ පව් කුසල් හෝ අකුසල් වල විපාක වශයෙන් අපිට ලැබෙන සිත්. මෙන්න මේ සිත් 10 මේ ਵਿਚාරේ ලැබෙන්නේ නැහැ. අදිමොක්ක කියන චෛසිකය කියලා කියන්නේ, අදිමොක්ක කියලා කියන්නේ සැක නැතුව විශ්වාස කරනවා කියන්නේ. සත්‍යද අසත්‍යද යහපතද අහාපතද කුමක් හෝ වේවා හරිහට හෝ වැරදියට හෝ යම්කිසි පුද්ගලයෙක් ඒ අරමුණ ගැන පැහැදිලා අරමුණ විශ්වාස කරලා ඒ විශ්වාස කරපු වෙලාවට තියෙන සිත්වල මේ අදිමොක්ක කියන චෛතසිකය තියෙනවා. ඉතින් යම්කිසි පුද්ගලයෙක් මිත්‍යා අදහස් වලින් යම්කිසි දෙයක් පිළිබඳ පැහැදෙනවා නම් ඒකට කියනවා මිත්‍යාදිමොක්ක කියලා. මේ අදිමොක්කය කියන චෛසික විචිකිච්ඡාවට ප්‍රතිපක්ෂයි, විරුද්ධයි. මොකද විචිකිච්ඡාව කියලා කියන්නේ විශ්වාස කරන්නේත් නැහැ. අපි ਵਿਚාරේදී කිව්වා දන්නේ නැහැ. මෙතන කියනවා විශ්වාස කරන්නේ නැහැ. ඒ දෙකම තියෙනවා නම් තමයි විචිකිච්ඡාව ඇති වෙන්නේ. හරියට දන්නෙත් නැහැ, විශ්වාසිකුත් නැහැ. නැත්තම් සමහර දේවල් දන්නේ නැතුව හරි බලවත් විශ්වාසයෙන් පිළිගන්න පුළුවන්. ඒකවල විචිකිච්ඡාව ඇති වෙන්නේ නැහැ. මෙතන කියන අය වැරදි දේවල් වලට තියෙන විශ්වාසයට මිත්‍යාදි මොක්ක. හොඳ දේවල් වලට අදිමොක්ක ඇති වෙනකොට අපි කියන සම්මාදි මොක්ක නැත්තම් යහපත් විශ්වාසය. මේ අදිමොක්කය කියන චෛතසිකය අකුසල් සිත්වල යෙදෙනකොට අකුසල් වශයෙන් නැති වෙනවා. අයහපත් දේවල් නැත්තම් වැරදි දේවල් විශ්වාස කරනවා. කුසල් සිත්වල යෙදෙනකොට කුසල් වශයෙන් නැති වෙනවා. විපාක සහ ක්‍රියාසිත්වල තියෙනකොට අව්‍යාකෘත නැත්තම් කුසල් අකුසල් දෙකම නොවන කියන විදිහට ඇති වෙනවා. කියන්නේ ප්‍රතිඵලයක් දෙන්නේ නැහැ. ඒක අව්‍යාකෘත කියලා කියන්නේ. මෙන්න මේ චෛතසික බොහොමයක් මේ අඤ්ඤ සමාන රාශි තියෙනේ විදිහට තමයි. කුසල් සිත්වල යෙදෙනකොට කුසල් එක කුසල් විදිහට යෙදෙනවා. අකුසල් සිත්වල යෙදෙනකොට අකුසල් විදිහට යෙදෙනවා. ක්‍රියාසිත්වල යෙදෙනකොට ක්‍රියා වශයෙන් අව්‍යාකෘත හැටියට ප්‍රතිඵලයක් එන්නේ නැති විදිහට යෙදෙනවා. ඊළඟට තියෙන වීරිය චෛතසිකය. වීරිය චෛතසිකය කියලා කියන්නේ සිත සහ අනෙකුත් චෛතසිකයන්ට අනුබල දීම වශයෙන් උදව් කිරීම වශයෙන් අනුබල දීම වශයෙන් ඇති වෙන චෛතසිකය. මෙන්න මේ වීරිය කියන එකට මේ නිවන් දකින මාර්ගයේ තියෙන ස්ථානය විශේෂයි. මොකද වීරිය කියන එක සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම කියලා අපිට කියන 37ක් මේ නිවන කරා යන්න අපිට කාරණා 37ක් ඕන වෙනවා. ඒ 37න් කෙලස් කපමින් තමයි අපි යන්නේ ඉස්සරහට. ඒ 37ේදී පළවෙනි හතර තමයි සතර සතිපට්ඨාන. දෙවෙනි හතරම වීරය. සතර සම්මක් ප්‍රදාන කියන්නේ. සම්මක් ප්‍රදාන කියන්නේ ඒක. එතකොට එතන හතර තැනකදී වීරය සඳහන් වෙනවා. එතකොට ඊට පස්සේ සතර ඉර්ධිපාදවල ඡන්ද චිත්ත වීරය විමංශ කියන එකේ එතන ඉර්ධිපාදයක් හැටියටත් වීරය ආයි නැවත කියවෙනවා. එතකොට මුලින් කිව්ව සතර සම්මක් ප්‍රදානයි මේ වීර ඉර්ධිපාදයත් එක්ක පහයි. සම්මක් ප්‍රදාන මතකද? සම්මක් ප්‍රදාන කියලා කියන්නේ කරපු අකුසල් නැවත නොකරනවත් නොකරපු අකුසල් ඉදිරියට නොකරනවත් තියෙන වීරය. කරපු කුසල් නැවත කරන්නත් නොකරපු කුසල් ඉදිරියට කරන්නත් තියෙන වීරිය කියන හතර ආකාරය. එතකොට සතර සතිපට්ඨාන සතර සම්මප්පදාන සතර ඍද්ධිපාද කියන 12න් හතර හතර තියෙන්නේ. ඒකෙන් පහක්ම වීරය. ඊට පස්සේ පංචේන්ද්‍රිය පංච බල කිව්වම සද්ධා සති සමාධි විරිය ප්‍රඥා කියලා ආයෙත් වීරිය දෙනවා. වීරිය ඉන්ද්‍රියක් හැටියට දෙනවා. වීරිය බලයක් හැටියට දෙනවා. ඊට පස්සේ බොජ්ජංග සත්ත බොජ්ජංග වලදී වීරිය බොජ්ජංගයේ වශයෙන් නැවත යෙදෙනවා. එතකොට 8යි. ඊට පස්සේ මාර්ගංගයක් හැටියට සම්මා වායාම කියලා ආයෙ දෙනවා. එතකොට සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වලින් 9ක්ම වීරිය. එහිඳ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ සමහර පුද්ගලයෝ ඉන්නවා මේ ත්‍රි හේතුකයි රහත් වෙන්න තරම් පිණුත් තියෙනවා. එහෙම නැත්නම් විශේෂ දේවල් ධ්‍යාන මාර්ගඵල ලබන්නේ පිණ තියෙනවා. කලින් සේරම කරලා ඉවරයි. නමුත් මේ ජීවිතේ වීරිය නැහැ. එතකොට ලැබෙන්නේ නැහැ. සමහර පුද්ගලයෝ මේ ජීවිතේ ලෞකික වශයෙන් බොහෝ ධන උපදවන්න බොහෝ ඥාතීන් උපදවන්න එහෙම නැත්නම් ඥාතීන් මිත්‍රයන් ලබා ගන්න තින් තියෙනවා. ඒ පුද්ගලයාට හැකියාවක් තියෙනවා. ඒත් වීරිය නැත්තම් ඒක කරන්නේ නැහැ. එහිඳා මේ මෙලව පරලව කියන දෙකෙන්ම පිරිහෙන එකක් තමයි වීරිය නැතිකම කියන්නේ. ඊට පස්සේ තියෙන ප්‍රීතිය. ප්‍රීතිය කියන චෛතසික සිතත් අනෙකුත් චෛතසික ධර්මත් පිනවීම වශයෙන් තමයි ඇති වෙන්නේ. ඒ දුකින් පිරිච්ච පුද්ගලෙ වියලෙනවා. ඒ දුකින් වියලෙනවා. ඉන්පසු ඔහුට පිනායන සුළු ප්‍රීතිය ඇති වෙන සුළු අරමුණක් ලැබුණාම ඔහු තුල අර වියලි ස්වභාවය නැති වෙලා ගිහිල්ලා සැහැල්ලු ස්වභාවයක් හට ගන්නවා. ඒ නිසා මේ ප්‍රීති කියන චෛතසිකය සිත සහ අනිකුත් ධර්ම පුබුදු කරනවා. නැත්තම් පිනවනවා. ප්‍රීතිය නිසා ඒ ශරීරයේ වායෝ ධාතු වැඩි වෙනවා කියලා කියනවා. එහෙනම් අකමැත්ත කියන අරතිය දුර වෙනවා. ඊට අමතරව තියෙන අපහසුකම් නැති වෙලා යනවා. ඒ ප්‍රීතියේ තියෙන වායෝ ධාතුව අධික කරවන ගුණය නිසා තමයි සිනහව සහ නැටීම කියන එක ඇති වෙන්නේ. ඒ ශරීරයේ රූපවල වායෝ බලය වැඩි කරනවා. වායෝ ගුණය වැඩි කරනවා. ඒ හින්දා ඒ ශරීරයේ ඒ අංග හෙලවෙන්න ගන්න වැඩි. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි සිනහව උපදින්නේ. මේ ප්‍රීතිය කියන එක සෝමනස්ස සහගත දෙයක්. ඉෂ්ට අරමුණු විදීමේදී තමයි ලැබෙන්නේ. ඉෂ්ට අරමුණු කියලා කියන්නේ ප්‍රාර්ථනා කරන විදිය. ඉෂ්ට කියන්නේ ප්‍රාර්ථනීය කියන්නේ. මේ ප්‍රීතිය කියන එක අපි ආකාර පහකට හඳුන්වනවා. ඒකට කියන්නේ පස්වනක් ප්‍රීතිය කියලා. කුද්දක ප්‍රීතිය කියලා කියන්නේ ඉතා කුඩා ප්‍රීතිය කියන එක. ඒ ප්‍රීතියට මේ ලොමු දහ ගන්නවා. ශරීරේ රෝම කූප ඍජු වෙලා ඒ ලොමු දහ ගන්නවට ලොමු දහ ගන්න ප්‍රීතියට කියන කුද්දක ප්‍රීතිය කියලා. කණික ප්‍රීතිය කියලා කියන්නේ විදුලි කොටනවා වගේ ක්ෂණිකව ඇඟේ පැතිරලා යන ඇඟ ඇතුළේ විදුලියක් කොට එකපාරට විදුලියක් කොටනවා වගේ ගිහිල්ලා නැවතිනවා. ඒකට කියනවා කණික ප්‍රීතිය. ඔක්කන්තික ප්‍රීතිය කියලා කියන්නේ මුහුදේ රළ වෙරළි බිඳිලා බිඳිලා යනවා වගේ සැරෙන් සැරේ නැවත නැවත ඇති වෙලා නැති වෙන ප්‍රීතියට කියනවා ඔක්කන්තික ප්‍රීතිය කියලා. ශරීරය උඩට විසි කරනවා වගේ තියෙන ප්‍රීතියට කියනවා උබ්බේග ප්‍රීතිය කියලා. ඒ උබ්බේග ප්‍රීතියට එක උදාහරණයක් තියෙනවා. එක්තරා කන්දක් උඩ තිබ්බ නිවසක වාසය කරපු පවුලක්. ඒ පවුලේ එක්තරා කාන්තාවකට දුවකට මේ දරුවෙක් ලැබෙන්න ඉන්න. ඉතින් පොයේ දවස නිසා ඊට එහා කන්දේ තමයි පන්සල තියෙන්නේ. ඒ ගෙදර හිටපු අනෙක් අය ඒ ගැබිනි කාන්තාව විතරක් ගෙදර රඳවලා පන්සල් යන්න යනවා. ඉතින් රාත්‍රියේ මේ කාන්තාව තමන්ගේ නිවස ඉදිරියට ඇවිල්ලා ඊළඟ කන්දේ තියෙන පන්සලේ පහන්පත් වෙන දිහා බලාගෙන ඉන්න මේ සඳ තියෙන රාත්‍රියේ. ඊට පස්සේ ඒ කාන්තාවට බුදුජාණන් වහන්සේ ගැන මතක් වෙලා බුදුගුණ මෙනෙහි කරමින් ඉන්නකොට බලවත් ප්‍රීතියක් ඇති වෙනවා. ඒ ඇති වෙච්ච ප්‍රීතිය කොයිතරම් බලවත් වෙනවද කියනවනම් උබ්බේග ප්‍රීතිය මට්ටමටම ඇති වෙනවා. ඒ නිසා ඒ කාන්තාව ඒ ප්‍රීතියේ බලයට අහසට ඉස්සිලා පන්සල් ළඟට ගිහින් පාත් වෙනවා. ඉතින් අර ගෙදර අනික් පිරිස පන්සලට එන්න කලින් ඒ කාන්තාව පන්සලට ගිහිල්ලා ඉවරයි. ඒකට කියන උබ්බේග ප්‍රීතිය කියලා. ඒ තරම් බලවත් වෙන්න පුළුවන් මේ. ඊට පස්සේ පරණ ප්‍රීතිය කියලා කියන්නේ පැතිරුණු සීත් ප්‍රීතිය. පැතිරුණු ප්‍රීතිය කියලා කියන්නේ මේ ධානාංග වල තියෙන ප්‍රීතිය වගේ එකක්. මේ සියලුම ශරීරය ස්පර්ශ කරමින් ඇඟ තුලින් ස්පර්ශ කරමින් මේ හැමේ සිවිය දක්වා ඇඟිලි තුඩු දක්වාම මේ ශරීරය පුරාම පැතිරිච්ච ප්‍රීතියට කියන පරණ ප්‍රීතිය කියලා. ඒක තමයි ධානාංගයක් වශයෙන් ඇති වෙන ප්‍රීතිය. ඒ මොකද ධානයේදී ප්‍රීතිය ඇති වෙනකොට මේ මනසට විතරක් ප්‍රීති ඒනට කොන්ද රිදෙනවා එහෙම එකක් නැහැ. මේ අතක්ක කියනවා මේ අතනම් හොඳයි එහෙම දෙයක් නැහැ. මුළු ඇඟේ තියෙන සියලුම දුක් වේදනා නැතු ගියට පස්සෙ තමයි ප්‍රථම ධානයට සමාදේ. ඉතින් ඒ ප්‍රීතියට කියනවා පරණ ප්‍රීතිය, පැතිරුණු ප්‍රීතියක් කියලා. පරණ. පරණ කියලා කියන්නේ මහ ප්‍රාණ පයන්. ඔව්. පැතිරුණු ප්‍රීතිය කියලා. ඒ නිසා පස්සනක් ප්‍රීතිය කියලා කියන්නේ කුද්දක ප්‍රීතිය, කණික ප්‍රීතිය, ඔක්කාන්තික ප්‍රීතිය, උබ්බේග ප්‍රීතිය, පරණ ප්‍රීතිය. කියන පස්සනක් ප්‍රීතිය. ඡන්දය කියලා කියන්නේ අරමුණට තියෙන කැමැත්ත. මේ අරමුණට තියෙන කැමැත්ත මේ අරමුණ ගන්න කැමැත්තක් මිසක් මේ අරමුණට තියෙන රාගයක් නෙමෙයි කියලා විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ලෝභ චෛසිකය වෙන එකක්. මේ ඡන්දය කියන්නේ වෙන එකක්. මේ ඡන්දය අකුසලයක් නෙමෙයි. කුසලයක් එක්ක එකහුව වෙනකොට කුසල ඡන්ද කියලා කියන්නේ. අකුසලයක් එක්ක එකහුව නම් අකුසල ඡන්ද කියලා කියන්නේ. අරමුණට ඇලෙනවට කියනවා තෘෂ්ණාව, ලෝභය, තණ්හා, මේ තණ්හාව, ආශාව යන වචන වලින් කියන්නේ අරමුණට ඇලෙනවට. මේ ඡන්දය කියලා කියන්නේ එච්චර అలවන එකක් නෙමෙයි. මේ අරමුණ ගන්න කැමැත්තක් ඇති කරන එච්චරයි. එකසිතක විතරයි. මේ ඡන්දයත් ඉර්ධිපාදයක්. ඒ ඡන්දේ ඉර්ධිපාදයක් වෙන්නේ මේ කැමැත්ත කියන එක වඩන්න පුළුවන්. මේක අකුසලයක් නම් ඉර්ධිපාදයක් වෙන්නේ නැහැ. ඒ ඉර්ධිපාදය කියන්නේ ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඉර්ධිපාදය කියන එක. ඒ කියන්නේ ඡන්දය මුල් කරගත්ත සමාධිය සහිත ප්‍රධාන කියලා කියන්නේ වීරය සහිත සංකාර කියලා කියන්නේ සෙසු කුසල දහම් තියෙන්න ඕනේ. මොකද ඉර්ධිපාද වැඩින්නේ සීලය, සද්ධාව, පවට ලැජ්ජාව, පවට බය අනාදි වශයෙන් සියලුම ඒ සෙසු කුසල දහම් තියෙන්න ඕනේ. සමන්නාගත කියලා කියන්නේ ඒ සියල්ල සමන්විත ඉර්ධිපාදය. ඡන්දය මුල් කරගෙන තියෙන්නේ. ඡන්ද ඉර්ධිපාදය කියන එකත් සතර ඉර්ධිපාදයෙන් එකක්. දන්නා ඉර්ධිපාද කියන්නේ සතර ඉර්ධිපාද වැඩුවම තමයි ඉර්ධි ඉර්ධි විකූර්වන ඉර්ධිය හරි මොනවාම හෝ ඉර්ධියක් පාන්න නම් ඒ ඉර්ධිය තියෙන්න ඕන. ඊට අමතරව කල්පයක් හෝ ඊට වැඩියෙන් ඉන්න පුළුවන් කියලා කියන සතර ඉර්ධිපාද වැඩුව. මෙන්න මේ අකුසල 13 සබ්බචිත්ත සාධාරණ 7යි ප්‍රකීර්ණක 6යි අඤ්ඤ සමාන චෛසික 13 කියලා හඳුන්වනවා. කුසල් එක්ක එදෙනකොට කුසල් වගේම එදෙනවා. කුසල් වගේම ඇති වෙනවා. අකුසල් එක්ක එදෙනකොට අකුසල් පැත්තෙන් එදෙනවා.